ගරු රවි කරුණානායක ඇමතුමා,
මුඩාසන රූඩ මන්තුමනී, හෝම අගේ කරන වෙලාවක් තීම සම්බන්ධය වැදගත් විෂයක් සම්බන්ධය කතා කිරීමට මම හිතන විදියට කාලකට පස්සේ මෙම කර්මාන්තය ගැන කතා කිරීම මම ඉතාම භාග්‍ය ලෙස සලකනවා. මම හිතන විදියට මේ කර්මාන්තය අප රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැදගත් කර්මාන්තයක් ලෙස මං සලකන්නේ මගේ දේශපාලන ගුරුවරයා ලලිත් අතුරත් මුදලි අවුරුදු 40කට විතර පෙර මේ සම්බන්ධයෙන් එදා තිබ්බ අදිතාලම අද ඒකේ ප්‍රතිලාභ පේන්න තිබෙනවා කියන එක මං හිතන්නේ කීම නිවැරදි. ඒ විතරක් නෙමෙයි, නැවගත කිරීම කියන්නේ එක එක තැනක හිර වෙලා තියෙන කර්මාන්තයක් නෙමෙයි, මේක බොහොම සක්‍රිය. ඒ සම්බන්ධයෙන් අපි අනිත් රටවල් එක තරංකාරී තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යයි. As the most important thing in shipping is the vibrancy. It's not a static industry. And I guess we find that there is a new breath of fresh air with our new minister that has taken over. But I like to abreast him with the situation that are prevalent, that we need to seize certain objective advantages that will be to the betterment of our country. We find that Sri Lanka is seriously not taking advantage of the business opportunity
order, that... Order, please. Has. Order, please. Honorable Arasan Rajakarna will take the chair.
Please continue.
So I guess we need to wake up from a business reality check point of view, because I find that Sri Lanka is not having a sense of urgency that is there, which is going across all industries. And I take this opportunity to say that I think we need, on a thrust industry basis, to take the full potential that is there for shipping. As you know, India is a giant that is before us. And we find that they are awakening not only to modernization, to automation, to the change of bureaucracy, and this is a serious threat to Sri Lanka. But we must take them into our confidence and ensure that the production base, we should use this as a transit point and capture their full potential so that we'll be able to be reaping the benefit out of this. Shipping is the future. And as a result, the spin-off benefit that would come in is the logistics industry, the freight forwarding industry. And I think these are not fully exploited as yet. You see, Singapore has grown by default, owing to Sri Lanka's past civil disturbances and the lack of coherency, consistency, and the policy adaptiveness being delayed has resulted in Singapore able to go forward. You see, Dubai on the other side has taken advantage with in between from the Far East, which Sri Lanka could have played that pivotal role, lost the opportunity, went into Fujairah, and the Dubai has taken advantage before it goes into Europe. But it's never too late to get moving. And I guess at this particular moment, when we are moving around 7.3 to 7.4 million TUs, when the potential should have been 15 to 20, we should be able to seize the opportunity that is there before us. Unfortunately, we are having capacity problems that are there. And we see the ECT as the future that is there, that should be immediately taken. But also take one step forward and ensure that we develop the North port as well. The North port development would be able to take that sizable development that can be planned into the future. You could see that CICT is roughly moving around 2.3 to 2.4 million containers, when the potential is about 2.6 to 2.7. So we had full beam there. Then we have the JCT, which should be handling about 2.6 to 2.7, but we are just averaging 2 to 2.1, so it's underperforming. And also the productivity is something which we should be really looking at. I'll come back to that later. SAGT is doing excellent job. When the capacity is 1 million, they're able to handle 2 million. So they are well above capacity owing to the modernization, high stacking, etc. These are the ways that we need to take full advantage before we are able to ensure that the ECT comes in to support us with another 2 to 3 million containers, which will help to stem the tide that is there. Because if you are unable to meet the capacity problem that is there, you will find these shipping lines going away, never to come back to Sri Lanka. And that has been the folly. We have been sitting on this advantage. We should have been having this operational 2-3 years ago and ensure that that is in full potential in the next 12 months or so. In the process, we find that the delays that are taking place in the port is unbearable. Inter-terminal operations is far too slow. I think we need to have this realistic check and reality call called upon, because the shipping industry, which basically is buzzing with this sense of inefficiency and the lethargy that is crept in, needs to be corrected with immediate effect. The delays in inter-terminal transfers is so long that ship delays are taking place, and this is concerning the shipping industry. So I think we need to ensure that these type of things are checked, looked at, and ensure that these are corrected immediately. We need to have professional team that is there. If we are unable to discharge with the capacity owing to our lack of forethought planning, let's ensure that the efficiency is brought in so that we don't lose the opportunity that is before us. We can certainly be more innovative. Let us bring the automation of documentation. Our sikudas that are to be implemented is still not fully put into place. Then you see the customs is not giving the full ability and the assistance and the potential to be given to make it much quicker. We find that they are still stalling. They are not contributory in the process. They are part of the lethargic system that is there. And I guess this needs to be corrected with immediate effect, because these are things that are spoken on the field. Competitiveness is the need of the hour. Unfortunately, we find that the costs are increasing, and still owing to intense competition, we see that the competition check is still there. But this is at the expense of domestic containers that are coming in and subsidizing some of the transshipments that are there. Out of the 7.3 million containers, to my reckoning, it's about 75% to 76% that transshipments do take place. This is a good plight to be in. But I think we need to ensure that much more use, so that the idling capacity is converted to profit in our country. Now, last year, we lost out almost 8 to 9 billion rupees as exchange loss. Now, this is owing to lack of prudent financial borrowing that took place before. And that's one of the areas when it comes into the ECT, which basically are asking as to why foreign loans are being taken. There's a necessity to take foreign loans, but ensure that they are kept and they are basically hedged, so that the impact that we went through before 30, 40 years ago is not repeated once again. I found certain opposition members, Vipakshayen mang hitana vidya samage saman samanya aakarayata egalong me ECT container parivartane gana katha karanakota eya me paudgalikaranayak gana katha kara me prathama vathawadi tamat tiunu tattwayak athi vela thiyena avasthawaka navikaranayak anuwa අලුත් innovativeness එක පාවිච්චි කරලා මේකේ තියෙන අයිතිය දේශීය රැකගෙන නමුත් පුද්ගලික අංශයේ තරංකාරීතාවය පාවිච්චි කරගෙන ඉන්දියාවත් ජපානයත් මේකට මුල් කොටගෙන කටයුතු කිරීමක් මම හිතන විශේෂඥයෙක් ලෙස මතක් කරන්න කැමතියි. මේක පුද්ගලීකරණයක් නෙමෙයි. නමුත් ඒකේ ස්වરૂපය පාවිච්චි කරලා රජයේ අයිතිය තහවුරු කරගෙන කටයුතු කිරීමක් තමයි තියෙන්නේ. දැන් මේ ECT ගැන කතා කරන පුද්ගලීකරණයක් ගැන කතා කරන අය එදා 100% CICT එක දුන්න පුද්ගලික අංශයට දැන් ඒකේ තනංකාරී තත්ත්වයේ තියෙන ප්‍රතිලාභයද පේන්න තියෙනවා. දැන් මේ එදා මෙවැනි අවස්ථාව විවෘත කිරීම සම්බන්ධයෙන් අපි කියපු තර්ක අද මේ ආකාරයට ද්වේෂ සහගතව කියන්නේ මොකද එදා තිබ්බේ අවශ්‍යතාවය තිබ්බා ආයෝජන ගෙන්න ගන්න. ඒක තුලින් ඇති උනේ ඒ වෙනස අද ඒකේ ප්‍රතිලාභය අපිට පේන්න තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි 150ක් රජයේ තියාගෙන නමුත් පුද්ගලික අංශයේ තියෙන තරංකාරී තත්ත්වය පාවිච්චි කිරීම මම හිතන්නේ නුවන් හුරු ක්‍රියාවක් ලෙස තමයි සැලකන්නේ. මේක අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා කරන්න තිබ්බා. ඒ නොකිරීම තුද අද ඉන්දියාවේ නිෂ්පාදනය රටවල් වෙනින් රටවල් වලට යනවා. Today one of the biggest problem that you have is the mother vessels are going direct in the eastern side of India. You can see Chennai, you would also see Krishnapatnam are getting mother vessels coming directly, which previously those ships went via Sri Lanka. Now we have lost out the opportunity of providing service to that because of the advancement that is there in the shipping industry in India. These again, the reality call would be when Kerala will have their port coming into operation in December 2020. They have an 18-meter draft. that is able to bring big mother vessels coming in, run by the private sector, that will seriously be a threat on Sri Lanka. So I guess it is necessary for the shipping industry in Sri Lanka to go, ensure, engage, and bring in the Indian competition into Sri Lanka. I have been mentioning this from the days that I was trade minister in 2001, where we should have embraced them as a SAARC port, where we have India coming in as a major shareholders into our port, because they are a production base. We can have hundreds of ports, but if we don't have the production base, which is able to ensure that the shipping industry is taken good care of, we won't be able to fulfill the aspirations that are there of the port. And that is what we see as staring before us from the Kerala port. So I'm sure the new minister would take due cognizance of this fact and able to take the competition directly on and ensure that we provide the hunger element that is there to the shipping industry. This is a volatile industry. And if we basically have officials that do not respond from a shipping industry point of view, we'll be lagging behind, and we'll be giving in to the threats that are there, which are coming in from the production-based oriented places like Indian ports itself. So as a result, I would basically look at the port to be looked at from much more commercial orientation. It is not just to hug on to the 100 vessels that come a month. We should look at bringing the bigger vessels, more productive coming in, be more competitive, ensure that we are able to move more container, move into the growth rates that were there before. We saw almost 20% growth rates that were taking place in the 2018, 2017, 2016, and the same element needs to come in. And I guess one of the constraining factors would be the capacity that is there. But irrespective of that, you will be able to go with a higher height that is there. The containing storage can be taken higher, and that can bring in a bigger quantity to be handled out of Sri Lanka. These are the elements that we have got to look at. I'm happy that we are seeing Hambantota ports coming in, because we had an idle port, and it was certainly a...
Honourable Minister, you have 2 more minutes.
A step in the right direction by commercialising those things, instead of just having a white elephant that was there, which was saying we have a port, and not having a single container going via that. We see vibrancy coming in through that. And that's the way that we need to take our industries forward. Oilville port needs to be put into commercialization. You have other ports. Galle should be looked at from a more commercial-oriented way. And I guess I call upon the Ministry to ensure that we have a commercial sector thinking lot that is put into each, and a target given to them. Productivity at its most important. Competitiveness as its key word, as well as ensuring that the sense of automation, technology development, speed of handling, and the modernization approach brought into the Sri Lankan port. And also to ensure that we have a consistent, coherent policy. We should have the shipping policy that comes in, but able to bring in a sense of stability, a sense of knowing where the direction, where the shipping industry is going, because shipping leads while the logistics and freight forwarding will follow. And I guess the aggressiveness that has been shown before should be put into real, practical, operational activities. So I wouldn't want to take further by labouring on the same point, but only to say we need to also increase our productivity. The JCT, which is having only roughly 23 to 24 containers being handled an hour, needs to improve itself to 28 to 29. Your CICT, which is a sense of barometer that can be used as a sense of real productivity that is there, is seeing 28 to 29 container movements an hour. That should be also be made to increase so that we'll have a more quicker throughput that is there. And with that, we see the sense of competitive element that is coming so that we can compete better with our region, and also to ensure that the ships are turned around much quicker. All I could say is by adding on that we should be able to think of other areas, not only transshipment. Look at the areas of ships that are coming in, bringing in tourists that is there. Then look at the FSRUs, the LNG vessels that come in, and ensure that we have maximization of that. Ensure that some areas that we need to, we could basically induce by reducing rates, ensure that ships are called in, so it will be cheaper for them to berth themselves here, get stevedoring facilities and other replenishments from Sri Lanka, so that it can help the industry as a whole. So I wouldn't want to labour too much, as time is a limiting factor, but I would call upon Minister Sagar Ratnayake to ensure that sense of vibrancy is brought in. I can see changes happening, but it needs to happen much quicker and with much amount of force and ensure that benefit is ensure that we get the benefit coming in today rather than tomorrow. Thank you.
Thank you. Honorable Danil Bandar Jayamaha, you have 15 minutes.
බුතුමාට ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ තමත් වැදගත් අවස්ථාවක් වචන කිහිපයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා විශේෂයෙන්ම වරාසේශ්‍රී තාමත්ම කේන්ද්‍රීය ස්ථානයක් වන රටක අපිට වරායක තියෙන වැදගත්කම ගැන අලුතෙන් මේ සභාවට දැනුවත් කළ යුතු නැහැ අපි අද ලෝකේ නාවක කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් යනවා ඉන්දියන් සාගරයේ වෙළඳ මධ්‍යස්ථානයක් විදියට ආර්ථික මධ්‍යස්ථානයක් විදියට අද අපේ රට තවසින් දවස තවදුරටත් ඉදිරියෙන් ගමන් කරන මොහොතක් අපි කොළඹ වරාය ඒ වගේම අපිට හම්බන්තොට වරාය අපිට සාර්ථක වරායක් බවට පත් කරන තැනට අද වෙනකොට කටයුතු කරන්න පුළුවන් වුණා විශේෂයෙන්ම අපේ රටේ ජනතාව මත විශාල බදු බරක් පටවපු හම්බන්තොට වරාය අපිට චීන රජයත් එක්ක එකතු වෙලා අද වෙනුවට ඒ ණයබරෙන් මිදිලා ඒ ණයබර අපේ ජනතාවගේ ඉසමතින් ගලවලා ඒක චීන රජයේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආයෝජනයක් විදියට අපිට පරිවර්තනය කරන්න පුළුවන් වුණා මේක රටට විතරක් නෙමෙයි මම හිතන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් ලොකු සහනයක් වුණා මොකද එහෙම නැත්තම් වරාය අධිකාරියටත් විශාල හිසරදයක් වෙලා තිබුණා හම්බන්තොට වරාය ව්‍යාපෘති. ඒ වගේම අපි කියන්න ඕන අද මේ පෞද්ගලීකරණය කිය කියා කෑ ගහන අය 2015ට කලින් මොනවාද මේ වරාය අධිකාරිය භාවිතා කරලා මොනවාද මේ නාවක ශේෂ්ත්‍රය වෙනුවෙන් කරා කියන කාරණේ. විශේෂයෙන් මට මතකයි ගරු මූලාසුඩ මන්ත්‍රීතුමනි ඒ වගේම සාගර රත්නායක මැතිතුමත් ඉන්නවා වරාය මැතිතුමා විදියට බුතුමත් මේ කාරණේ දන්නවා 2015 අපි බලයට එන්න කලින් අපි හෙලිදරව් ගණනාවක් කරා ඒ වගේම 2015 අපි බලයට ආවට පස්සේ ඒ කරපු හෙලිදරව් ගැන අපි නෛතික ක්‍රියාමාර්ග ගත්තා ඉන්න එක ක්‍රියාමාර්ගයක් ගත්තු එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් විදිහට මට අද වගේ මතකයි මූල්‍ය දූෂණ FCID ආයතනයේ මම කියලා පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ල කරේ සිලොන් ෂිපින් කෝපරේෂන් එකකට දැනටමත් අයිතිව තියෙන නැව් දෙකක් සම්බන්ධව. සිලොන් බ්‍රීස් සහ සිලොන් ප්‍රින්සස් කියන නැව් දෙක. මේ නැව් දෙක මිලදී ගැනීම සම්බන්ධව බරපතල සැකයක් තොරතුරු මට ලැබිලා තිබුණා මේ ශ්‍රේෂ්ඨ අයගෙන්. ඒ සම්බන්ධව මම FCID එකේ පැමිණිල්ලක් කරා. ඒ නැව් දෙක මිලට අරගෙන තිබුණේ ඩොලර් මිලියන 75කට ආසන්න මුදලකට ආසන්න වශයෙන් එක නැවක් ඩොලර් මිලියන 35කට වැඩි ප්‍රමාණයක් වෙලා තිබුණා ඊට අමතරව මිලදී ගැනීමෙන් පසුව ඒ නැව් දෙකට හායි කරපු නොඑක් ආම්පන්නත් එක්ක ඩොලර් මිලියන 75ක් විතර වෙලා තිබුණා මේ ටයි නැව් දෙක මිලදී අරගෙන තිබුණේ චීනයේ ඒ නැව් දෙක එවකට මට ඒ තොරතුරු දුන්නු නාවික ශේෂ්ත්‍රයේ නිලධාරීන් කියපු විදියට ව්‍යාපාරිකයන් කියපු විදියට මට කිව්වේ මේ නැව් දෙකම ඩොලර් මිලියන 55ක් 60ක් වැඩිම වුණොත් වටී කියලා. වැඩිම වුණොත්. ඒවකට තිබුණු මිලත් එක්ක. ඉතින් මේ සැකයේ සහ ලැබුණු තොරතුරු මත මම පැමිණිල්ල කරා මට ලොකු තොරතුරු ප්‍රමාණයක් තිබුණේ නැහැ ගරු මූලාසන මන්ත්‍රීතුමනි ගරු සාගර රත්නායක ඇමතිතුමනි. හැබැයි අද වෙන විට මේ තොරතුරු FCID එකට හෙලි කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක බරපතල වංචාවක් බවට වුණ අද අවබෝධ කරගෙන තියෙනවා ඩොලර් මිලියන 15ත් 20ත් අතර ප්‍රමාණයක් මේ නැව් ගනුදෙනුවේදී පැහැදිලිවම අයතා ක්‍රමවේදයකින් යම් පිරිසක් උපයලා තියෙනවා මොකද මේ නැව් ගනුදෙනුවට මුදල් අරගෙන තිබුණේ මහජන බැංක ලංකා බැංකුවෙන් ගත්තු ණයකින් දැන් මේක සාර්ථක ගනුදෙනුවක් වුණා නම් සාර්ථක ව්‍යාපාරයක් වුණා නම් මේ නැව් දෙක පාවිච්චි කළා අපි දන්නවා මේ නැව් දෙක පාවිච්චි කරනවා විශේෂයෙන් හම්බන්තොට පුත්තලම ගල්ලඟුරු බලාගාරයට ලංකා විදුලි බලය බල මණ්ඩලය හරහා ගල්ලඟුරු ගෙනීමේදී මේ ගල්ලඟුරු ප්‍රවාහනය කරන්නේ මේ නැව් දෙක එතකොට මේ නැව් දෙක ලබන ආදායමෙන් අඩුම ගානේ මේ ණය වාරිකට කිව්වත් ගෙවන්න පුළුවන් වෙන්න වෙලා තිබුණා. තියෙන්න ඕන. හැබැයි මේ අධික මිලට මේ නැව් දෙක මිලදී ගැනීම හරහා අද ලංකා බැංකුවත් විශාල අර්බුදයකට පත් වෙලා තිනවා. ෂිපින් කෝපරේෂන් එකත් විශාල අර්බුදයකට පත් වෙලා තිනවා. ඒ හරහා විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. දැන් FCID එකේ ලැබිලා තියෙන තොරතුරු අනුව මම මේ අද ගත්ත තොරතුරු අනුව මේ පිළිබඳව නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරලා තියෙනවා. ඔවුන් හෙළි කරගෙන තියෙන තොරතුරු අනුව චීන ජාතිකයෙකුට අයත් ගිණුමකින් ඔහුගේ ඩුබායි ගිණුමෙන් මුදල් හුවමාරු වුණා කියන එක පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. මේ මුදල් කොයි කොයි අයකටද පත්තුනේ කියන එකත් මේ වලට හෙළිදරව් වෙලා තියෙනවා. ඒ නිසා මම සතුටු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් ඉදිරියේ එදා කරපු ඒ පැමිණිල්ල අද යථාර්ථයක් බවට පත් වෙලා ඒ පැමිණිල්ල සම්බන්ධව ක්‍රියාත්මක වීම ගැන බලන්න ඩොලර් මිලියන 15ක් අපි අවම ප්‍රමාණයක් බැලුවොත් ඩොලර් මිලියන 15ක් මෙතන වංචාවක් වුණා කියලා බැලුවොත් විශාල මුදලක්. දැන් ඊයේ පෙරේදා ගරු ජනාධිපතිතුමා හෙළිදරව් කරුවා රුපියල් බිලියන 2ක වංචාවක් නෙළුම් කුළුණෙන් වුණා කියලා. දැන් ඔබතුමාලා පොඩ්ඩක් මේ ඩොලර් මිලියන 15 180න් වැඩි කරලා බලන්න ඩොලර් මිලියන 2.8කට ආසන්න වංචාවක් වෙලා තියෙනවා මේ නැව් දෙක බිල දී ගැනීම. මේ නැව් දෙක බිල දී ගැනීම. මේ ගනුදෙනුවට සම්බන්ධ චීන ජාතිකයා ඔහුගේ ඩුබායි ගිණුමෙන් මේ වුණේට මුදල් එක එක අයට ගෙවලා තියෙන ප්‍රමාණය හෙළිදරව් වෙමින් යනවා. ඉතින් අපි මේ සභාවේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමති මන් දන්නේ මෙයාලගේ අපල කාලෙද කියලා ඇවිල්ලා තියෙන්නේ. එහෙන් ජනාධිපතිතුමා හෙළි කරනවා නෙළුම් කුළුණේ ගනුදෙනුව පිළිබඳව ඩොලර් රුපියල් බිලියන 2ක ඒ වගේම අපි එදා කරපු පැමිණිලි ඕලාද තොරතුරු හෙළි වෙනවා. ඔදා අපි සමහරකෝ මේ බොරුවට අපි පැමිණිලි කරා කියලා. බොරුවට චෝදනා කරනවා කියලා. බොරු ගොතනවා කියලා. නලින් බණ්ඩාර පජ ෆැක්ටරියක් කියලා සමහරව මන් දැන් දාලා තිබුණා. හැබැයි අද අපි සතුරු වෙනවා ඒ කරපු චෝදනා. විශේෂයෙන් මම පෞද්ගලිකව ගිහිල්ලා FCID එක එකේ කරපු එකම පැමිණිල්ල. අද යථාර්ථයක් බවට පත් වෙලා ඒ පිළිබඳව තොරතුරු හෙළි වෙලා මම කියන්න නම කැමති නෑ. ඒවකට ඉතින් නිලධාරියෙකුට ඩොලර් 750,000ක් ගෙවලා තියෙන තොරතුරු දැන්ට හෙළි වෙලා තියෙනවා නිලධාරියෙකුට. මේ චීන ජාතිකයාගේ ගිණුමෙන් තවත් ඕස්ට්‍රේලියාවේ ගිණුම් කිහිපයකට මුදල් කියලා තියෙන මේ සියල්ලත් මාද හෙළි වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ පෞද්ගලීකරණය ගැන කතා කරන අයට මට කියන්න තියෙන කාරණේ තමයි මේගොල්ලෝ බලන් ඉන්නේ ඒගොල්ලෝ ආණ්ඩුව හදලා හොරකම් කරන්න ආයේ. මේ නැව් ගත්තා වගේ නෙළුම් පොකුණු හැදුවා වගේ නෙළුම් කුළුණු හැදුවා වගේ ආයේ හොරකම් කරන්න තමයි මේ රාජ්‍ය ආයතන ගැන අර කට අරගෙන කෙල පෙරාගෙන ඉන්නේ කියනක මම කියන්න කැමතියි. ඒ නිසා 2015ට කලින් මේ රටේ වුණු හොරකම් ගැන කවුරු හරි දැන් අමතක වෙලා තියෙනවා නම් කවුරු හරි හිතන් ඉන්නවා නම් එහෙම හොරකම් උනේ නෑ කියලා අපිට පැහැදිලිවම ඔප්පු වුණු මෙවැනි දූෂිත චෝදනා දූෂිත ගනුදෙනු ගණනාවක් තියෙනවා. ඉන්න එකක් තමයි මේ සිලෝන් ප්‍රින්ස් සහ සිලෝන් ප්‍රින්සස් කියන නැව් දෙක මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 15කට වැඩි වංචාව කියන එක පැහැදිලි. අදටත් මේ නැව් දෙක අපේ රටේ ආර්ථිකයට බරක් වෙලා තියෙනවා. මේ වගේ අයථා ගනුදෙනු හරහා අතිවිශාල පොදු මුදල් මහජන මුදල් අවභාවිතා කිරීම හරහා සිදුවුණු දේවල්. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරණක් කිට්ටු වෙලා තියෙන කාලෙක ජනාධිපතිවරණයක් කරා නැවත වතාවක් බලයට එන්න උත්සාහ කරන කාලෙක අපි මේවා නැවත නැවතත් ජනතාවට හෙළිදරව් කර යුතුයි. අපි දැන් මේවා කියන්නේ බොරුවට සැකේ මත නෙමෙයි. සැකේ මත පදනම් කරගෙන නෙමෙයි. හෙළි වෙච්චි කරුණු කාරණා අවනාවරෙච්චි කරුණු කාරණා මත පදනම් කරගෙන. ඒ නිසා පැහැදිලිවම කියනවා රටේ ජනතාව විදිහට ජනතාව මේව ගැන විතර වඩා විපරමෙන් ඉන්න ඕන. මොකද ජනතාවට ඉක්මනට අමතක වෙනවා. හැබැයි මේ අය මේ නැවත ලෑස්ති වෙන්නේ අරඳින්නේ අර 2015ට කලින් තිබුණු සුපුරුදු පාලනයට ගිහිල්ලා ඒ භීෂණය ඒ මර්ධනය ඒ භයානක ජනතාවට බරක් වෙච්චි ඒ කාලේ නැවත වතාවක් ඒ ජනතාවට උරුම කරලා දෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයකින් ඉඳී කියලා. අපි දන්නවා තව දවසකින් දෙකකින් මම දන්නේ අද රෑම ගරු මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය පිළිබඳව ප්‍රකාශයට පත් කිරීම කරයිද කියලා. අපි දන්නවා අපි සදා සූදානමින් ඉන්නවා. මොකද අපි මේ අවුරුදු හතර හමාරේ අවුරුදු පහකට ආසන්න කාලයක විශාල වැඩ කොටසක් කරපු ආණ්ඩුවක්. මේ රටේ ජනතාවට නිදහස දුන්නු ආණ්ඩුවක්. රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න ඉඩකට දුන්නු ආණ්ඩුවක්. පොලිස් නිලධාරීන්ට නිදහසේ වැඩ කටයුතු කරන්න දුන්නු ආණ්ඩුවක්. රටේ නීතිය ක්‍රියාත්මක කරපු ආණ්ඩුවක්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී රැකපු ආණ්ඩුවක්. මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගත්තු ප්‍රජාතන්ත්‍රවාදී රැකගත්තු ආණ්ඩුවක්. ඉතින් අපිට මැතිවරණ පිළිබඳ අපිට බයක් නැහැ. මොකද අපිට අපි වැඩ කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිට තියෙනවා බොහොම වටිනා සම්පත් ටිකක්. මොකද අපිට ඒක පෞලක් තුල විසඳගා යුතු කාරණා නෙමෙයි. දැන් සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් තියෙනවා කියලා. බෙදීමක් තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඉදිරියේ එක්සත් ජාතික පක්ෂය අතරේ සංවාදයක් තියෙනවා. තරගයක් තියෙනවා. කවුද ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත්විය යුත්තේ කියලා තරගයක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණයක්. මේ දවස්වල ඇමරිකාවෙත් තියෙනවා ඩිමොක්‍රටික් පක්ෂේ 10 දෙනෙකුට වඩා පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ජනාධිපති අපේක්ෂක තරගයට එක්සත් ජාතික පක්ෂයේත් ඉන්නවා 3-4 දෙනෙක් මේ ජනාධිපති තරගයට. එනිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණයක් මිස අර්බුදයක් බෙදීමක් බිඳීමක් නෙමෙයි කියන එක මම මතක් කරන්න ඕන. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය හරහා අපි විශ්වාස කරනවා මේ සතිය අවසන් වීමට ප්‍රථම අපිට ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කරාට පස්සේ මේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වුණු අය ඇතුළත් මේ සියලුම දෙනා එක වගේ එකතු වෙලා එක මිටට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් වෙන පුද්ගලයා ජයග්‍රහණය සඳහා කැප වෙනවා. ඒක 100%ක් විශ්වාසයි. ඒක ඉතිහාස සාක්ෂි දරලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ එහෙම ජනාධිපතිවරණයකදී පක්ෂ දෙකට තුනට කඩාගෙන ගිහිල්ලා නැහැ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා අපි සියලු දෙනාම අවසාන වශයෙන් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදයේ තවදුරටත් ඉස්සරහට අරන් යන්න පුළුවන්. විශේෂයෙන් දුප්පත්කම නැති කරන්න පුළුවන්. අපි මොනවා කතා කරත් අද විශාල පිරිසක් තාම දුප්පත් ජනතාවක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ නැති බැරිකම නැති කරන්න පුළුවන්. ජනතාවට ඒ ආර්ථික ශක්තිය ලබා දෙන්න පුළුවන්. ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනතාවගේ පැත්තේ ඉඳන් කටයුතු කරන ජනතාවගේ හදවත අඳුරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ඒ අපේක්ෂකයා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බවට පත් කරන්න පුළුවන් වෙයි කියලා අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා කලින් අර මූද හත් ගව්වක් තියාගෙන අඹුඩ ගහපු අයද හැටි වැටලා තියෙනවා. අද එයාට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ එදිනදා කරන්න වැඩ කටයුත්තක් නැහැ. දවසක් දෙකක් ආගමික ස්ථානවලට වන්දනාවේ ගිහිල්ලා දවස් කිහිපයක් කොළඹට විශාල මුදලක් වියදම් කරලා නොයෙක් ශේෂ්ත්‍රවල පුද්ගලයෝ ගෙනල්ලා අදේ මැතිවරණ ව්‍යාපාරයට වෙච්ච කෘත්‍ය දෙයක් නැහැ. හැබැයි අපි හරි වෙලාවට අපි මැතිවරණ ව්‍යාපාරේ පටන් ගන්න. අපි අපේක්ෂකයන් නම් කරුවේ නැද්ද?
ගරු මන්තුමා ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
මම අවසන් කරනවා. අපි අපේක්ෂකයන් නම් කරේ නැතත් අපේ පාක්ෂිකයන්ගේ ජනතාවගේ ඒ උද්‍යෝගයේ ඇති වෙන කාර්යය අධ්‍යාකර ආකාරයකින් අපි නොයෙක් වැඩ කටයුතු කිහිපයක් කරන්න පුළුවන් වුණා. ජනතාවගේ රැල්ල ජනතාවගේ කොතනද තියෙන්නේ කියන එක අපිට පෙන්නන්න පුළුවන් වුණා. සමහරු කැරැල්ලක් කියද්දි අපිට ජනතාවගේ රැල්ල පෙන්වන්න පුළුවන් වුණා. ජනතාව එකතු වෙන්නේ කොතනද කියලා පෙන්වන්න පුළුවන් වුණා. ජනතාවගේ හැදගස්ම තියෙන්නේ කොතනද කියලා පෙන්වන්න පුළුවන් වුණා. ජනතාව ඒකරාශී වෙන්නේ ඒ ජයග්‍රාහී අපේක්ෂකයා කියන එක පිටිපස්සේ කියන එක අපිට පෙන්වන්න පුළුවන් වුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ 2019 ලැබෙන මැතිවරණයේදී ඒ ජයග්‍රාහී පියවර තව දින කිහිපයකින් තියලා එකා වගේ එකතු වෙලා එකා වගේ එකට මිටට කටයුතු කරලා මේ 2019 ජනාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානයට අත්පත් කරගන්න පුළුවන් වෙයි කියලා බොහොම ස්තුතියි.
ඔබට ස්තුතියි. ඊළඟට ඉන්දික අනුරුද්ධ ගරුමන්තුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
ගරුමන්තුනි ස්තුතියි. ධර්මෝලාසනේ മന്ത്രിතුමනි විශේෂයෙන්ම වෙළඳ නැව් සංශෝධන පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒකට ඒ පනත සම්බන්ධයෙන් සහ වර්තමානයේ අපේ වරායන් සහ මේ නාවික ශේෂ්ත්‍රයේ ඇති අඩුපාඩු සහ අපි දකින වෙනස් විය යුතු කරුණු කාරණා ගැන අදහස් ප්‍රකාශ කරන්න කැමැති විශේෂයෙන්ම මේ පනත අද දවසේ පාර්ලිමේන්තුවට ගෙද්දී සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු කරපු ප්‍රකාශයන් දිහා බලපුවාම මේ අවුරුදු 4ක් ඇතුළත මේ රටට සහ මේ ආණ්ඩුවට ජනතාවට දැනෙන්න ආර්ථිකයට දැනෙන්න ආරක්ෂාවට දැනෙන්න දෙයක් කරන්න බැරුව ගියයි කියන එක නැවත නැවත තහවුරු වෙනවා. සියලුම දෙනාගේ කතාවලදී සියලුම දෙනා 2015ට කලින් කියපු කතන්දර කිව්වා මිසක් කිසිවෙකුටත් කියාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල සහ ඒ තුළ වෙච්ච සංවර්ධන, ඒ තුළ ආර්ථිකයට වෙච්ච සාධාරණේ, ඒ තුළ ජාතික සම්පත් ආරක්ෂාව වෙච්ච ආකාරය. ඒ නිසා සියලුම දෙනා අර පරණ හැමත තඩි බාන්නසේ රාජපක්ෂ පාලන කාලයේ දෝෂ කිව්වා මිසක් ඒක 2015 කියලා අවසානයි. 2015 ඔබ තමුන්නාන්සේලා ඒ ආණ්ඩුවේ තිබිච්ච වැරදි පමණක් නෙවෙයි, ඒ ආණ්ඩුවේ සිද්ධ වෙන්න ඕන වෙනස්කම් පමණක් නෙවෙයි, ඔබ තමුන්නාන්සේලා ආවට පස්සේ කරන වෙනස්කම් පමණක් නෙවෙයි, බොහෝ කාරණා කිව්වා. අතින් දාලා කිව්වා. දැන් අද මෙතන අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරලා කියනවා FCID එකට ගිහිලා නැව් දෙකක් ගැන පරීක්ෂණ පවත්වන්න කිව්වයි කියලා. ඒ මේ නැව් දෙක දැන් මිලදී අරගෙන මේ නැව් දෙක යොදවලා තියෙන කාර්යය අනුව විගණකාධිපතිවරයාගෙන් වාර්ෂික වාර්තාවක් ගන්න පුළුවන්. ඒ වාර්තාවේ තියෙනවා මේ නැව් දෙක කොච්චර ලාභ උපයනවද, කොච්චර මුදලක් හම්බ කරනවද, කොපමණ ප්‍රමාණයකින් මේ නැව් දෙක තුල ජාතික ආර්ථිකයට දෙයක් සිද්ධ වෙනවද කියලා. ඒක නෙමෙයි කරන්නේ. FCID එකට යනවා. මොකටද FCID එකට යන්නේ? තමුන් හදාගත්තු පොලිසිය මෙච්චර කාලයකට FCID එකෙන් එක වැරදිකාරයෙක් හොයාගන්න පුළුවන් වුණෙත් නැහැ. මුදල් නාස්ති කර කර රටට මහා විනාශයක් කරලා, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන ඒ නිලධාරීන්ට බීතිකාවක් ඇති කරලා තිබ්බා. කිසිම ආණ්ඩුවක් තුල වැඩ කරන්න බැරුව යන වගකීමක් ගන්න නිලධාරියෙක් නැතුව ගියා. දැන් FCID එකට ගිහිල්ලා පැමිණිල්ල කරපු එකක් ගැන කතා කරනවා. ලැජ්ජ වෙන්න ඕන මේවට. හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ මහත්තයා හදලා ලෝකේ අද වෙද්දි දකුණු ආසියාවට සහ ආසියාවට තියෙන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලංකාව කියන එක දැනට අවුරුදු 10කට 15කට කතිකාවක් තියෙද්දි ඒකට ඔබින ඒකට ගැළපෙන ඒකට අවශ්‍ය කරන වරායක් නිර්මාණය කළා. දේ හාමුදුරනේ ගේ හදලා දුන්නාට පස්සේ පදිංචි වෙච්ච මිනිස්සු ගෙදරට අවශ්‍ය කරන රූපවාහිනිය ගන්න ඕන, කැබිනට් එක ගන්න ඕන, පුටු ටික ගන්න ඕන, මේස ටික ගන්න ඕන, ඇඳන් ගන්න ඕන, ඈ පුළුවන් නම් හතර වටේ තියෙන ඉඩම් කඩන් ටික පුළුවන් නම් හැකියාව අනුව මිලදී අරගෙන ඒ වටපිටාව නිර්මාණය කර ගන්න ඕන. මේ ගත්ත උදවිය ගේ සින්නක්කරයට විකුණලා දැන් අවුරුදු 200කට. ඒකයි කලේ. සින්නක්කරයට මේ හම්බන්තොට වරාය චීන සමාගමකට දීලා $12 මිලියන 1100කට මේ වරාය දීලා දැන් පසපැත්තේ අද්දෙක පියදාගෙන ඉන්නවා. ණය ගෙවිලත් නැහැ. රටේ ණය බර හැමමයි. දැන් මේ නැව් ටෝක් දෙන්නේ හබලක් ගන්න බැරි ආණ්ඩුවක්. මහ ලොකුට පම්පෝරි ගහන මොනවද කරලා තියෙන්නේ? දැන් අර නැගෙනීර පර්යන්තේ දොඹකර ටික අවුරුදු 3ක් යනකම් හදා ගන්න බැරුව ගියා. නැගෙනීර පර්යන්තේ දොඹකර ටික ගෙනලා හයි කරා නම් ඒකෙන් පාඩු සිද්ධ වෙලා නැහැ කියලා වරාය ඇමතිවරයා කියනවා. ඒකෙන් පාඩු සිද්ධ වෙලා නැහැ කියන එක වරාය ඇමතිවරයා කියන්නේ පාඩු වෙන්න ඒකේ වැඩක් කරන්න එපැයි. නමුත් ඒ කාලය තුල එකතු වෙන්න ඕන ආදායමට මොකද වුනේ? අඩුමතරමේ අවුරුදු 2ක කාලෙකදීවත් දැන් අවුරුදු 4ක් ඔහෙලා ආණ්ඩු අරගෙන අවුරුදු 2ක කාලෙකදීවත් මේක ආදායම් උපයන තත්ත්වයට ගෙනාවා නම් දැන් මීටර 400ක් දිගට මේ ජැටිය නිර්මාණය කරලා තියෙනවා කියනවා. තව 1100ක් 200ක් මේ ජැටිය නිර්මාණය කරන්න පුළුවන් කියලා කියනවා. ඒකට ඕන කරන විදියට අර විශාල ප්‍රමාණයේ නැව් නවත්වන්න පුළුවන් කියනවා. නැව්ෙයි දොම කරේ නැතුව, ආණ්ඩුව දොම කරේ නැතුව නැව් ගෙන්නන්න කතා කරනවා. මොලේ කොළප්පම් වෙලාද කියලා අපි දන්නේ නැහැ මේ ඇමතිවරුන්ගේ. මේ වගකීම් ගත්ත එක ඇමතිවරයෙක් මේ ආණ්ඩුවට සාධාරණයක් කළේ නැහැ. වගකීම් ගත්ත එක ඇමතිවරයෙක් මේ පාර්ලිමේන්තුවටත් මේ රටටත් සාධාරණයක් කළේ නැහැ. එදා සිරිමා මැතිනියක කාලේ නැව් පහක් හයක් තිබිච්ච ආණ්ඩුවක් මේක. අද වෙද්දී නැවක් තියා හබලක් මිලදී ගන්න පුළුවන්කමක් මේ ආණ්ඩුවට නැහැ. සියලු දේ විකුණනවා. සියලු සම්පත් විකුණනවා. සියලු දේපල විකුණනවා. දැන් නෙළුම් පොකුණ අල්ලගෙන කියනවා ජනාධිපතිවරයා කිව්වලු ආණ්ඩුවේ මේ විපක්ෂේ නරක කාලේ ආණ්ඩුවේ නරක කාලේද කියලා හිතන අයට තමයි ඒක කියන්න පුළුවන්. ජනාධිපතිවරයාට කවුරුරි දුන්න ලනුව ජනාධිපතිවරයා ගිලලා ඒක දැන් විපක්ෂේ ආණ්ඩුවේ අය මල්මාලයක් කරගත්තට හරියන්නේ නැහැ. ඒ සමාගම් වල සියලු වාර්තාවන් ඒ සමාගම් චීනේ කොහෙද ස්ථාපිත කරලා තියෙන්නේ? ඒකේ මව් සමාගම මොකක්ද? ඒකේ වගකීම්ත්තා කවුද? ඒ වෙද්දි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඒ බලධාරියා කවුද? සියල්ල ඊයේ පෙරේද වෙද්දි අනාවරණය වෙලා ඉවරයි. මේක තව කතා කරන්න දෙයක් නැහැ. නැවක් ගත්තු එකේ ඩොලර් මිලියන 15ක පංචාවක් ගැන කතා කරනවා. FCID එක පරීක්ෂණ කරනවා කියනවා පොල් ගෑවද කියලා අපි අහනවා අවුරුදු 4ක් යනකම්. කෝ පරීක්ෂණ වාර්තා අද වෙද්දි ඒ නැව් දෙක ධාවණය වෙනවා මූදේ යසාගේට. එහෙනම් කැඩිලා පැත්තකට කරලා තියන්න එපා. අද වෙද්දි ගල් අඟුරු අදිනවා යසාගේට නොරොච්චෝලේ බලාගාරයට. අපි නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු අදින කුලියට නැව් ගත්තේ නැහැ. අපි නැව් මිලදී අරගෙන තමයි නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු අදින්නේ. ඔබ තමුන්නාන්සේලා එන්න කලින් 2014 අපි ගුවන් යානා පහක් ඇනවුම් කරා ශ්‍රී ලංකන් ගුවන් සේවයට. ඔබ තමුන්නාන්සේලා ඒ ඇනවුම කැන්සල් කරන්න විතරක් ඩොලර් මිලියන 150ක් ආපහු දුන්නා. ගුවන් යානා ගුවන් තොටුපළට ආවද? ගුවන් යානා මත්තලට ආවද? කටුනායකට ආවද? නෑ. ගුවන් යානා හදන තැනදිම හදන්න එපා කීමට විතරක් ඔබ තමුන්නාන්සේලා ඩොලර් මිලියන 150ක් දුන්නා. ඩොලර් මිලියන 150ක් දීලා තමයි අද මේ කතා කරන්නේ. නෙළුම් කුල්ල ගැන කතා කරන්නේ ඔබ තමුන්නාන්සේලාට මොකද්ද තියෙන අයිතිය? මහ බැංකුවේ එළිය කඩලා ජාතික ආර්ථිකයට එන්න තිබිච්ච සියල්ල නැති කරලා බදු ආදායම දෙගුණකින් මිනිස්සුන්ගෙන් අය කරලා ඒ බදු ආදායම් සියල්ල මංකොල්ල කාලා මොකද ජාතික ආර්ථිකයට දුන්න උත්තේජනය? ඔය ඉදිරිපෙළේ ඉන්න එක ඇමතිවරේ මේ රටේ ආර්ථිකයට සාධාරණයක් කරලා තියනවද? සතසු දුන්න එක සතස කෑවා. මුදල් අමාත්‍යාංශය දුන්න එක බැංකුව කඩන් කෑවා. මහමාර්ගේ දුන්න එක හයිවේ වලින් ගැහුවා. මේවා තමයි කලේ. කිසිම කෙනෙක් සාධාරණයක් මේ ජාතික ආර්ථිකයට මේ අවුරුදු 4ට 4 මාට කරලා නැහැ. අද වෙද්දි අපේ රට ට්‍රිලියන 13ක් ණයයි. ට්‍රිලියන 7 තිබිච්ච ණය ප්‍රමාණය අද ට්‍රිලියන 13කට ගිහිල්ලා මොනවද කලේ? අපි අහනවා ඔබ තමුන්නාන්සේලා රාජ්‍ය සේවකයාට 10000ක් වැඩි කරනවා කෝ? දැන් 2500 ඉල්ලගෙන මිනිස්සු පාරට බහැලා. 2500 ඉල්ලගෙන මිනිස්සු පාරට බහැලා. පොලිසියේ වැඩ කරන අයගේ වැටුප් පැටි කෙරුවා කිව්වා. ආබාධිත රණවිරුව පාරට බහැලා. මේ රටේ කප්පරක් වැඩ තියෙද්දි නියෝජ්‍ය නායකයයි නායකයයි ගහගන්නවා ජනාධිපති අපේක්ෂකයාට. ඒකට මූණ දෙන්න බැරි ඇමතිවරු මන්ත්‍රීවරු කිසි කෙනෙක් පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තු ඉන්නේ දෙන්නයි නැත්තම් තුන්දෙනයි ආණ්ඩුවේ. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද? මෙහෙම ආණ්ඩු නෙමෙයි මෙහෙම මරණාධාර සමිතියක් කරන්නවත් බෑ. ඔබ තමුන්නාන්සේලා ඔහෙලට වැරදුනේ ඕකයි. ඔහෙලට ඇඟිල්ල දික් කරපම් පෙරලා පෙන්නන අපිට. අපිට වැඩ ගොඩක් තියෙනවා. අපිට තියෙනවා ඕගොල්ලෝ නැති කරපු රටේ ප්‍රතිපත්තිය හදන්න වගකීමක්. ඔහෙලා නැති කරපු ආර්ථිකයේ ප්‍රතිපත්තිය හදන්න වගකීමක්. ඔහෙලා නැති කරපු සංචාරය කර්මාන්තේ නැවත නැගා සිටවන්න වැඩපිළිවෙලක්. අර උතුර නැගෙනහිරට යන්න බෑ. ඒ මිනිස්සුගේ ප්‍රශ්න විසඳලා නැහැ. ඔබ තමුන්නාන්සේලාගේ කඳුකරේ රුපියල් 50 දුන්නද කියන්න මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා? රුපියල් 50 අහිංසක කූඩල්ලෝ කඩන අම්මට, අහිංසක තේදලු කඩන ඒ අම්මට රුපියල් 50 වැඩි කරගන්න කඳුකරේ මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණාද? මේ ඇවිල්ලා මෙතන මේ නැව් කතන්දර කතා කරනවා. වරායන් ඔක්කොම විකුණලා, ජැටි ඔක්කොම විකුණලා, තියෙන සබ්බ සකල මනාව විකුණලා ඉතුරු ටිකට පිඹුරුපත් හදනවා. මේ මිලියන 2-3ක් දඩ ගහන්න මොන විලිලැජ්ජ නැති වැඩක්ද? කෝටි ප්‍රකෝටි ගාණක් හම්බ කරන්න වරාය ඇමතිවරයා මෙතෙන්ට ඇවිල්ලා මිලියන 2-3ක් දඩ ගහන මේ ආරක්ෂිත ක්‍රම මේවා ගැන ජාත්‍යන්තරය ගැන මේ දෙයියාමුදුරනේ එදා මේ වරාය ගැන කැක්කුම අමාරුව තියාගෙන හම්බන්තොට විකුණන එක නවත්ත ගන්න එපැයි. අපි ඔබ තමුන්නාන්සේගේ කතාවෙදිම කිව්වා අපි විශාල ආදායමක් ලැබුවා කියලා ජයබහලුම් පර්යන්තෙන්, ඒ වගේම අනිකුත් පර්යන්තවලින්. ඒ වලින් ආදායම් උපයලා තමයි හම්බන්තොට වරාය ණයත් අරගෙන දේශීය අරමුදලු දාලා හම්බන්තොට වරාය ගොඩ නැගුවේ. අද සිමෙන්ති ෆැක්ටරිය තියෙනවද? තම කර්මාන්ත ශාලාව තියෙනවද? ඒ හදනවා කියපු කර්මාන්ත ශාලා තියෙනවද? මේ CID ගියා කියන නලින් බණ්ඩාර මහත්තයර එන්න කියන්න බාන්න අර බින්ගිරියේ දිහා පොල්ගස් ටික කීයටද වික්ක කියලා අහගන්න. කර්මාන්තපුරයක් හදන්න කියලා අක්කර 200ක විතර පොල්ගස් 3-4000ක් කපලා විනාශ කරලා ඒ පොල්ගස් වල මිල මුදල් ටික ඒ පොල්ගස් වල මුදල කවුද ගත්තේ කියලා අපිට හොයාගන්න. මේ බොරු වැඩ කරන්න එපා. ඔබ තමුන්නාන්සේලා නායකයෝ හදන්න කියලා, ඔබ තමුන්නාන්සේලා ජනාධිපති අපේක්ෂකයෝ හදන්න කියලා දැන් අද රැට හෙට රැට දියුරු මේ මේ මැතිවරණය ප්‍රකාශයට පත්කරණය ගැන බල බල ඉන්නවා. අපි මැතිවරණ කොමසාරිස්වරයා එදා කිව්වේ මට බලේ ආවනම් මම මැතිවරණ තියලා කියලා. දැන් බලේ 15 වෙනි ඉඳන් ඇවිල්ලා ඔබ තමුන්නාන්සලා මෙහි රාජ්‍ය සේවයට පුරවනවා කිසිම වගකීමක් නැතුව. ඔබ තමුන්නාන්සලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට මදුරු දැලුයි මහාන මැසිනුයි අර පොල් ගාන හිරමනයි ඒ තියෙන සබ්බ සකල මනාම ගිහිලා ගොඩ ගහනවා බෙදන්න කියලා මිනිස්සුන්ට. මොන අපරාධයක්ද මේ කරන්නේ රටේ ආර්ථිකයට? කිසිම වැඩපිළිවෙළකට එක පොල් කෙන්දක් දාන්නේ නැති ඕගොල්ලෝ මහ භාණ්ඩාගාරෙන් කෝටි ගාණක් අරගෙන මිනිස්සුන්ට බූරුව ගහන්න වගේ වියදම් කරන්න අද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ගෙනල්ලා තියෙනවා. එක සංවර්ධන නිලධාරියෙක්ගෙන් ඒවට වார்த்தාවක් ගන්නෙ නැහැ. එක ග්‍රාම නිලධාරියෙක්ගෙන් අඩු ආදායම් වார்த்தාවක් ඒවට ගන්නෙ නැහැ. ඒ වගේම දැන් අන්න කුණු ගෙනියන එක අද උදේ කතා කරා. ගරු මූලාසනයේ മന്ത്രിතුමනි මේ මහතන නෙමෙයි ඔහෙලට අයිතිය තියෙන පොඩිතන කොළඹ නගර සභාවේ රෝසිනෝනා කුණු ලොරියක් අරගෙන යනවට රුපියල් 60,000ක් 70,000ක් ගෙවනවා අරුක්කාරු වලට. රුපියල් 35,000ක් 40,000ක් දෙන්න ඕන එකට ලොරිය කුණු ටික බාලා එද්දි ටයර් එකක් ගෙවනවා. මේ කොළඹ තියෙන කුණු ටික කුණු වලිනුත් ගසා කනවා. මුන් නිකන් පණුව වගේ හරියට. ආණ්ඩුව ගත්තු ආණ්ඩු කරන ඇමතිවරුත් එකයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයනුත් එකයි දැන් බලන් ගියාම නගර සභාවේ නගරාධිපතිනියත් එකයි. කුණු අසූචි වලිනුත් ගසා කනවා. වෙන දෙයක් නෙමෙයි.
ගරුමන්තුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒ ටික හොඳටම ඇති. විනාඩි දෙක. කුණු අසූචි වලින් අර කොළඹට අරුක්කාරු වල සොපින් බෑග් එල්ලෙල්ල පෝර බෑග් එල්ලෙල්ල ඈ ගෙනියනවා කුණු ටික මේ මහ පාර දිගේ මේ ජරා වතුර පෙරිපෙරි වැක්කරි වැක්කරි උසාවි නියෝගයක් තියෙනවා කියනවා. ඒකට මේවා කරලා අරගෙන යනවා. ඈ මේකේ මල් ළඟ තියෙනවා ලිපි ලේඛන සියල්ල මම සභාගත කරනවා. මම ඉල්ලා සිටිනවා කරුණාකරලා පරීක්ෂණයක් මේ වෙනුවෙන් පවත්වන්න. මොකද මේවා ජාතික අපරාධ. මේවා ජාතික අපරාධ. ඒ නිසා මෙහෙම අපරාධ කරන්න හොඳ නැහැ. රුපියල් 250ට රුපියල් 250ට මේකේ කිලෝමීටරයක් ධාවනය කරන්න පුළුවන්කම තියෙද්දි මේ ටෙන්ඩර් එක දෙන්නේ 470ට දෙන්නේ එක පැත්තකට ගමන් කරන්න නෙමෙයි කුණු ටික බාලා ආපහු එන්නත් 470ක් ගෙවනවා. එතකොට 940 මොන අපරාධයක්ද මේ රටේ? සල්ලි නේද? අද පැල්පත්වල ජනතාව ඉන්නවා වැසිකිළියක් නැති පවුල් 3-4ට එක වැසිකිළිය තියෙන කොළඹ නගරයේ ජනතාව ඉන්නවා. ලොකු සේවයක් කරන්න පුළුවන් ආයතනයක් කොළඹ නගර සභාව ලොකු ආදායමක් එනවා. මොකක්ද මේ නෝන මහත්තුරු මේවා බෙදාගෙන කරන්නේ? ඒ නිසා අපි කරුණා කරලා කියනවා ඇඟිල්ල දික් කරන්නේ නැපා මහත්තයෝ හම්මන්තොට වරායේ කොමිස් ගැහුවා කියලා පෙන්වුවට ඔහෙල අවුරුදු 4ක් යනකම් ඒ ගැන සාධාරණීකරණයක් කරගන්න බැරුව ඉන්න ඕගොල්ලන්ගේ චෝදනාව ගැන. අපි හම්බන්තොට වරායේ හදලා ඉවල ඔහෙල වික්කා නෙළුම් කුළුණ අපි හැදුවා. ඒක සම්ප්‍රේෂණාගාර විදියට එහෙම නැත්නම් ඒ සියලු ආයතන වලට පාවිච්චි කරන්න පුළුවන් ඒ මධ්‍යස්ථානයක් විදිහට අපි ඒක හැදුවා. ඒකටත් කෙප්පයක් ගෙනල්ලා කවුරු හරි ලණුවක් දීලා ජනාධිපතිවරයා කිව්වා මෙච්චරක් ඒකෙන් ණයයි කියලා. මෙච්චරක් ඒකෙන් පාඩුයි කියලා මෙච්චරකට වෙච්ච දෙයක් නැහැ කියලා. ඒවා අපි පෙන්නුවා. ඒ නිසා අපි රටට දෙයක් කරපු 2015 වෙද්දි රට යම් කිසි තැනකට ගෙනාපු තිබිච්ච ආණ්ඩුව. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති නමක් විතරයි වෙනස් වෙන්නේ. ජනාධිපති මම අවසන් කරන්න. ජනාධිපති නමක් විතරයි වෙනස් වෙන්නේ. ඒ හොරු ටිකම තමයි ඉන්නේ. ඒ නිසා අපි කරුණා කරලා කියනවා ප්‍රතිපත්ති වෙනස් කරගෙන වැඩපිළිවෙලක් දක්වමින් ඔබ තමුන්නාන්සේලාගේ වැඩපිළිවෙල ගේන්න. ඒ වෙනුවෙන් අපි වැඩ කරලා ඉවරයි. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා මේ ගේන යෝජනාව ඇත්තටම හොඳයි. අපිට වරායක් තිබුණා
නම් අපිට දැන්
වරායක් නැහැ. ඒ නිසා මම අවසන් කරන ගමන් කියන්නේ පුළුවන් නම් මේ වගේම යෝජනාවක් නැවත වරාය අත්පත් කරගන්න කටයුතු කරන්න කියලා ඉල්ලමින් දුන්න වෙලාවට බොහොමත්ම ස්තුතියි.
මීළඟ ශ්‍රියානි විජේවික්‍රම ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 16ක කාලයක් තියෙනවා.
මූල අසනාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ නාවික වෙළඳ නැව් පනත සම්බන්ධයෙන් කතා කරන මේ විවාදෙදී මට අවස්ථාවක් ලබා දීම ගැන ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දිනය මේ රටේ මීට අවුරුදු 20කට කලින් මහා ඛේදවාචකයක් සිද්ධ කරපු දිනයක්. මේ රටේ වැඩිම ජනකොටසක් එක තැනක ඝාතනය වුණේ අම්පාරේ ගෝණගල ගම්මානේ 54 දෙනෙක් එක ගෙවල් එක එක ළඟ ගෙවල් ටිකේ ජනතාව ඝාතනය වුණා. එයින් ගෝණගල 77 නිවසේ පින්කමක් කරන ගෙදර එක පවුලේ 14 දෙනෙක් ඝාතනය වෙලා, මේ 14ත් ඇතුළුව 54 දෙනෙක් ඝාතනය වෙලා අදට LTT ත්‍රස්තවාදීන් විසින් මේ කුරිරු ඝාතනය කරලා අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම ගෝණගල ගම, මම ජීවත් වුණේ ගලපිටගල ගමේ, මගේ ගමට අල්ලපු ගම. ඉතින් අපේ හිතවත් අය ඥාතීන් තමයි මේ සිද්ධියට මුහුණ දුන්නේ. විශේෂයෙන්ම ඒ අපේ ආදරණීය හිතවතුන්ට ඥාතීන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම එම සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ කුරුරු ත්‍රස්තවාදය 1999 ඒ පහර දෙන දිනේ විශේෂයෙන් අපි ඒ යුගයේ ගත වුණේ බංකරස්සේ තමයි අපේ මිනිස්සු ජීවත් වුණේ. නමුත් එහෙම තමයි ඒ යුගයේ ගෙවුනේ. හැබැයි අපේ ආණ්ඩුව, අපේ ජනාධිපතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ යුද්ධේ හමාර කරලා අපේ රටේ ජනතාවට ඒ නිදහස ලබා දුන්නා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ රටට ඒ නැති වෙච්ච සංහිඳියාව ගෙනල්ලා දෙන්න විශාල කාර්යභාරයක් කරලා ඒ සංහිඳියාව ඇති කළා. ඉතින් මේ සියලු සිද්ධීන්ට මුහුණ දීලා විශාල ජනකොටසක් පීඩනයට පත් වෙච්ච යුගයක් මේ රටේ තිබුණා. ඉතින් මේ සියලු කාරණා සිහිපත් කරමින් විශේෂයෙන්ම ගෝණගල ගමේ අපේ හිතවත් අපේ ආදරණීය ගම්වැසියන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු දෙනාට අපේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ පනත ගැන කතා කරනකොට අපි විශේෂයෙන් අද මේ වෙළඳ නැව් ගැන නීති රීති දඩමුදල් මේ පනවන අවස්ථාවක්. විශේෂයෙන් හැබැයි ඛේද වාචකය අපි වරායන් විකුණපු රටක්, තව ඉදිරියට මේ රටේ තියෙන ඒ පරයන්තයන් ටික මේ ලෝක බලවතුන් ඇවිල්ලා උදුරගන්න දඟලන අවස්ථාවක තමයි අපේ මේ රට පවතින්නේ. ඒ නිසා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපි හම්බන්තොට වරාය නාවික කේන්ද්‍රස්ථානයක් අනාගතයේ ඉදිවෙන තැනක්. ඒ තැන අපේ රටේ අද මේ රටේ ජනතාවට ප්‍රයෝජනීයට නෙමෙයි, හැබැයි චීනය විසින් මේක අරගෙන තියෙන්නේ. අපි විශේෂයෙන් අපිට ඒ ගැන සතුටු වෙන්නට බෑ. අපිට විශේෂයෙන් මේ රට මුහුදක් වට කරලා රට වටේට මුහුදක් තියෙන රටක් විදියට නාවික නීතිය විශේෂයෙන්ම ඉතා හොඳින් බලගැන්විය යුතුයි. මොකද මේ රටේ තියෙන මුහුදු සම්පත් පිටරටවල් වලින් නැව්වෙවිලා මංකොල්ල කනවා වගේම සොරා ගන්නවා වගේම නීති විරෝධී නැව් ක්‍රියාත්මක වෙලා මේවා අරගෙන යනවා වගේම මේ රටට මේ මුහුදු මාර්ගයෙන් තමයි මේ රටේ දැනට තියෙන ලොකුම ත්‍රස්තවාදය LTT ත්‍රස්තවාදයටත් එහා ගිය ත්‍රස්තවාදයක් තමයි මේ කුඩු ත්‍රස්තවාදය මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය මේ මත්ද්‍රව්‍ය මේ රටට ඇතුල් වෙන්නේ මේ මුහුදු හරහා තමයි. ඉතින් ඒ නිසා නාවික නීතිය නැව් සම්බන්ධයෙන් වෙළඳ නීතිය තර කරන ශක්තිමත් කරන අවස්ථාවක ඒ වගේ මම මේකේ ඇමතිවරයාට සුදුසු අය පත් කරන්න ලිහිල් කරලා බලයකුත් තියෙනවා මම දැක්කා මේ පණතේ. ඒ ගැන මම සතුටු වෙන්නේ නැහැ. හැබැයි දඩ මුදල් පැනවීමෙන් පමණක් මේ සියල්ල පාලනය වෙන්නේ නැහැ. දඩ මුදල් පනවලා ඒකට අපි ජාත්‍යන්තර වශයෙන් සහයෝගිතා සම්මුතියෙන් ඇති කරගන්නවා වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ලංකාව තුල ඉන්න ජනතාව අතර මේ සම්බන්ධයෙන් ආකල්පමය සංවර්ධනයක් ඇති වෙන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් මේ ගේන භාණ්ඩ සම්බන්ධයෙන් කොච්චර මේ නීති රීතීන් වලට යටත් කරත් නීති විරෝධී දේවල් මේ රටට එනවා. අපි දැක්ක පහුගිය දවස්වල පිට රටවල් වලින් කුණු ගෙනල්ලා මේවා මේ ගේනකොට එහෙමනම් මේ ප්‍රමිතීන් මොනවාද වෙන්නේ? ඒ වගේම මේ හෙරොයින්, අසීස්, මර්ජුවානා වැනි ඉතාමත් දරුණු ගණයේ මත්ද්‍රව්‍ය මේ සියල්ල එන්නේ මේ මාර්ගවලින් තමයි. ඒ නිසා අපේ රටේ විශේෂයෙන්ම මේ රටක් ඇතුලේ කරන සංවර්ධනයේ වගේම අපි රට ඇතුලේ සංවර්ධනය ගැන හිතනවා. ඒ වගේම මුහුදේ අපේ වෙරළ තීරුව මේ කලාපයත් ඒ විදිහටම ආරක්ෂාව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා රටක් විදියට අද අපි දැක්කා පහුගිය දිනවල දිගටම අතිගරු ජනාධිපතිතුමන් මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අතට අරගෙන මේක වටලගෙන යනකොට අවසානයේ මේ IS ත්‍රස්තවාදියෝ කියලා කොටසකුත් ඇවිල්ලා ලංකාවට ගෙව්වා. මේකෙත් කොනක ඉන්නේ මේ මත්ද්‍රව්‍ය තමයි. ඉතින් ඒ නිසා මේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මේ රටට ගෙනීමත් මේ නීති රීතිත් එක්ක තවත් දැඩි පරීක්ෂාවට සහ විශේෂයෙන්ම දැඩි විමර්ශනයට ලක් කරලා ඒ වගේම මේ මිලියනේ නෙමෙයි ඊට එහා දඩුවන්ගේ නගමැතිතුමා ඉන්නවා මේ වෙලාවේ මේ පාර්ලිමේන්තු ඇතුලේ ඊට එහා දඩුවන් දෙන්නට කටයුතු කරන්නට ඕනේ. මොකද මේ රටක් විදියට මේ රට ලොකු විනාශයක තියෙන්නේ. අද විෂ මත්ද්‍රව්‍ය රට පුරාම ගිහිල්ලා ගම් ඇතුලෙත් ඉන්න දරුවෝ විෂ මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා අපි ඉස්සර හිතුවේ නාගරික විතරයි මේවා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා රටක් විදියට ඉතාමත් දරුණු තැනක මේ රට පවතින වේලාවක සියලු පුරවැසියන්ට විශාල වගකීමක් තියෙනවා. මේ රටේ අනාගත පරපුර ආරක්ෂා කිරීමත් මේ රටේ අනාගතය රැක ගැනීමත් අපේ දරු පරම්පරාව ආරක්ෂා කර ගැනීමත් ඒ වගේම මේ කාරණා සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ පවතින නාවික නීතිය දැඩි විමසිල්ලක් දැඩි ක්‍රියාත්මක වීමක් නීති රීති තදින් ක්‍රියාත්මක කිරීමක් විශේෂයෙන්ම සිද්ධ වන්නට ඕනි. ඒ වගේම මාළු ඇල්ලීමේ ඉඳන් මාළු ඇල්ලීම ගැන විශේෂයෙන් මේකේ කතාව කරන්න ඕන කාරණයක්. මොකද අපිට අපේ රටට අපේ රට තාම මේක ප්‍රයෝජනෙට අරන් නැහැ. හැබැයි අපේ රටට ලොකුම විදේශ විනිමයක් උපයන්නට රටට පෝෂණය ගේන්නට කටයුතු කරන්න පුළුවන් අපේ මුහුදු තීරයේ ඒ තියෙන ජලජ සම්පත්, මත්ස්‍ය සම්පත, ජලද සම්පත මේ සියල්ලෙන් මේ රට හදන්න ඒකත් එක විදියක අපේ රටට තියෙන විශාල සම්පදා. මේ සම්පත තාම එක ආණ්ඩුවකින්වත් හරියට මෙහෙවලා වැඩ කරලා නැහැ. මත්ස්‍ය සම්පත ගත්තාම මත්ස්‍ය සම්පත අපේ රටේ පෝෂණයට විතරන්නේ අපේ රටේ තාම මන්ද පෝෂණය තියෙන සමහර තැන්වල. මේ මන්ද පෝෂණය දුරු කරන්නට එතන ඉඳන් මේ රටට විදේශ විනිමය වැඩිව විදේශ විනිමය ප්‍රමාණයක් හොයා ගන්න තැනට ගෙන යාම දක්වා මේ නාවික කටයුතු වල මේ නීති රීති අදාළ වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද දිනේ මේ සම්මත කරන ඒ නීති රීති බොහොමයක් අපි පැනවිය යුතු වේවා. ඉතින් මේ කාරණා විශේෂයෙන් සඳහන් කරමින් අපි අද දිනේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි.